ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. මේ දිනය නිමිත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය වත්මන් සමාජයේ අපට වැදගත් වන්නේයි. මේ පිළිබඳව කතා බහ කරන්නට නිව සවුත් වෙල්ස් හි නිව ඉංගලන්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන ආචාර්ය සිරි ගමගේ මහතා අපි අද වැඩසටහනට සම්බන්ධ කරගත්තා. ආචාර්යතුමනි, මුලින්ම අපි ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්, ආයුබෝවන්.
මුලින්ම අපි දැනගන්නට කැමති ඔබතුමාගෙන්, දැන් මෙවර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාත්‍යන්තර දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ගේ තේමාව වශයෙන් නම් කරලා තියෙන්නේ, විශේෂයෙන්ම 2030 වසර වන විට දරණීය සංවර්ධනය කරා ළඟාවීමේදී අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය සමගින් ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට. දරණීය සංවර්ධනය, එහෙමත් නැත්නම් සස්ටේනබල් ඩිවලොප්මන්ට් කියන කාරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වැදගත් වන්නේයි.
දරණීය සංවර්ධනයක් කියලා කියන්නේ රටට, එහෙම නැත්නම් ඒ සංවර්ධනය ඉලක්ක කරගන්නා වූ ප්‍රජාවට මේ දරාගත හැකි විදිහේ මේ දිගු කාලීනව පවත්වා ගත හැකි සංවර්ධනයක් කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මුළු රටේම සංවර්ධනය ගැන කල්පනා කරනකොට දිගු කාලීන වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ආයතන සහ ක්‍රියාවලීන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සමාජයේ බිඳ වැටීමක් ඇති වෙනවා. ඒ වගේම මේ ප්‍රජාවගේ බිඳ වැටීමක් ඇති වෙනවා. ඒ සමාජ ආයතනවල බිඳ වැටීමක් ඇති වෙනවා. එහෙම නොවෙතින් එතකොට අර දිගු කාලීන සංවර්ධනය කියන සංකල්පය එහෙම නැත්නම් ඒ ඉලක්කය කරා යාමට අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා මේ දෙක අතර අත්වැකීම තියෙන එක්තරා විදිහක ගුණාත්මක මේ සම්බන්ධයක්.
විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට වත්මන් සමාජයේ යහපැවැත්මට, එහෙමත් නැත්නම් සමාජයේ සංවර්ධනය කරා සඳහා මේ කාරණය වැදගත් වන්නේ කොහොමද ආචාර්යතුමනි? අපි එදිනෙදා සමාජයේ අපේ වැඩ කටයුතු වලදී ප්‍රජාතන්ත්රවාදී කියන සංකල්පය සුරක්ෂිත කිරීම, එහෙමත් නැත්නම් ප්‍රජාතන්ත්රවාදී සුරක්ෂිත කිරීම වැදගත් වන්නේයි. මේ සංකල්පයේ සමාජයට ඇති වාසි මොනවද?
ඔව්, දැන් ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අත් වශයෙන්ම ප්‍රජා, ඒ කියන්නේ මිනිසුන් විසින්, මිනිස් සමූහයන් විසින් ඇති කරගන්න ලබන මේ තන්ත්‍රය. තන්ත්‍රය කියන්නේ මේ පාලනය, රාජ්‍ය පාලනය. ඉතින් ඒ සඳහා ඇති වී තිබෙන මේ න්‍යායවල වලට තමයි ඔය මේ වාදය කියලා කියන්නේ. වාද කියලා කියන්නේ න්‍යායවලනේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අත් වශයෙන්ම මේ යම් කිසි රටක මිනිසුන් විසින් පත් කරගන්නා ලබන ආණ්ඩුවක් මගින් කරගෙන යන ලබන පාලනයක්. ඒ කියන්නේ මිනිසුන්ගේ යහපත සඳහා කරගෙන යන පාලනයක්. ඉතින් අත් වශයෙන්ම දැන් අද ලෝකෙ දිහා බලනකොට මුගක් දුරට වෙන්නේ මැතිවරණයකින් බලයට පත් වුණාට පස්සේ යම් කිසි පක්ෂයක් හරි පක්ෂ කීපයක් එකතු වෙලා ඒගොල්ලෝ ඊළඟට කටයුතු කරන්න බලනවා මේ පාර්ලිමේන්තුවේදීත්, ඒ වගේම මේ විධායක වශයෙන්ුත් කටයුතු කරන්න බලනවා කෝපරේට් වර්ල්ඩ් එකේ කට්ටියත් එක්ක. ඒ කියන්නේ බහුජාතික සමාගම් වගේ කට්ටිය කිට්ටු වෙනවා මේ දේශපාලකයන්ට. එහෙම වෙලා ඒගොල්ලොන්ට අමතක වෙනවා අර මේ තමන් මේ බලයට පත් කරපු ඡන්දදායකයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමේ කියන කාරණේ අමතක වෙනවා. ඉතින් ඒ නිසා අත් වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය නියම විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඒක මේ ග්‍රාස් රූට්ස් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්න ඕනේ. කියන්නේ රටක තියෙන මේ ගැමි ප්‍රදේශවල, එහෙම නැත්නම් ඈතින් පිටරලා තියෙන ප්‍රදේශවල ජනයාගේ අවශ්‍යතා ඉෂ්ට කරන විදියට ඒ ප්‍රජාතන්ත්‍රවාදය එක තල ඔස්සේ මේ සකස් වෙන්න ඕනේ. දැන් ඔකට හොඳම උදාහරණයක් තමයි දැන් ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ගත්තොතින් ලෝකල් කවුන්සිල් වගේ වගේ විශාල වැඩ සම්භාරයක් ඉෂ්ට කරනවානේ. ඒ ලෝකල් මේ කවුන්සිල් කියන ඒවට පත් වෙන්නේ කවුන්සිලර්ස්ලා මේ ඡන්දයෙන් පත් වෙලා ඊළඟට දැන් මේ නිව් සවුත් වේල්ස් වල නම් දැන් ඇත්තටම මේ මේය පුරපති පවා මේ ඡන්දයෙන් පත් කරන තරමට දැන් පෙළඹිලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කියන එක අර ඒ වගේ ගම් මට්ටමින්, ප්‍රජා මට්ටමින්, ආයතන මට්ටමින් අන්න එහෙම තිබිලා ඊළඟට යම්කිසි සුළු පිරිසකට බලයක් පවරනවා අපි වෙනුවෙන් මේ පාලන කටයුතු ගෙන යන්න කියලා. ඉතින් අන්න එහෙම කෙරෙනවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදිහේ මේ සම්පත් ආදිය බලතල මේ ආදිය ව්‍යවස්ථා මගින් එම් පවරලා දෙනවා නම් මේ හුඟක් ප්‍රශ්න ලෝකයේ තියෙනවා විසඳෙනවා. අනිත් එක ඇත්තටම මේ සංවර්ධන කටයුතු සඳහා හුඟක් පහසුවක් ඇති වෙනවා.
ආචාර්යතුමනි, දැන් මෙහිදී මේ සමහරක් අය නගන තර්කයක් තමයි දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ජනතාවගේ සුභසිද්ධිය සඳහා බිහි වූ සංකල්පයක් වනවා සේම සමහරක් වෙලාවට මේ අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ ඕනවට වැඩිය තිබුණාම මේක ජනතාවගේ අයහපතටම හේතු වෙන්න පුළුවන් කියලා. මේ පිළිබඳව ඔබතුමාගේ මතය මොකද්ද?
ඔව්, ඉතින් ඒක අත් වශයෙන්ම කියනනම් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නිකන් සංකල්පයක් න්‍යායක් විතරක්ම නෙවෙයි, ඒක අත් වශයෙන්ම ජීවන ක්‍රමයක්. ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, ඒකේ ක්‍රියාවලීන් පිළිබඳව, ඒකේ තියෙනා වූ සීමාකම් පිළිබඳව, අධ්‍යාපන ක්‍රමවලින්, ඊළඟට මාධ්‍ය වලින් අරීමෙන් මිනිසුන්ව දැනුවත් කරන්නේ නැත්නම් රටක ඒක ජීවන ක්‍රමයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ බටහිර රටවල නම් වෙලා තියෙන්නේ මොකද, මිනිසුන් ගද්දුරට දන්නවා තමන්ගේ මේ ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් මොනවද කියලා. මානව අයිතිවාසිකම් කියන ඒවත් ඒගොල්ලෝ හුඟක් දුරට දන්නවා. ඊළඟට සිවිල් සමාජයේ ඒවා කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් පළපුරුද්දෙන්ම දන්නවා. ඉතින් නමුත් දැන් ඔය ලංකාව වගේ රටක වෙලා තියෙන්නේ මොකද, පහුගිය දශක කීපයකම ඔය කියන අධ්‍යාපනයත් නැති වෙලා තියෙනවා. ඊළඟට ඒ තිබිච්ච ජීවන ක්‍රමය, ප්‍රජාතන්ත්‍රික ජීවන ක්‍රමය, ජීවන ශෛලිය හුඟක් දුරට කැඩි බිඳි කියලා තියෙනවා. මං හරි මුලින් කිව්ව කාරණේ නිසා, ඒ කියන්නේ දැන් බලයට පත් වෙන පාලකයෝ, ඊළඟට අර බහුජාතික සමාගම්, එහෙම නැත්නම් බලවත් අය, පොහොසත් අය සමග එකට එකතු වෙලා, ඊට පස්සේ ඒගොල්ලොන්ගේ අවශ්‍යතා අනුව රටපාලනය කරන කරගෙන යනකොට හුඟක් දුරට දූෂණකම් ඇති වෙනවා, ඊළඟට නීති කැඩීම් ඇති වෙනවා, හුඟක් දුරට යම් කිසි කොටසකට සහයෝගය දක්වලා අනිත් කොටස අතහරින විදිහේ තීරණ ගන්නවා. ඉතින් ඔය වගේ හේතු නිසා අර ජීවන ශෛලිය හුඟක් දුරට ගම්බද මට්ටමෙනුත්, ඊළඟට ප්‍රාදේශීය මට්ටමෙනුත් මිනිසුන්ගෙන් මේ ගිලිහිලා ගිහිලා තියෙනවා. එතකොට හුඟක් දුරට බහුතර ජනයා ප්‍රජාතන්ත්‍රික ජීවන ශෛලියකට අනුව ජීවත් වෙනවට වඩා හුඟක්ම මේ අසරණ භාවයකට පත් වෙනවා දේශපාලකයන් ඉදිරියේ.
ඔබතුමා මෙහිදී වැදගත් කාරණයක් මීට පෙර මතු කළා, විශේෂයෙන්ම මේ සංවර්ධනය වෙමින් පවතින රටවල සහ සංවර්ධිත රටවල ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ යම් යම් වෙනස්කම් ඇති බව. දැන් අපි දන්නවා ලෝකයේ විවිධ කලාපවල විවිධ රටවල මේ සංකල්පය මේ විදිහට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බව. ප්‍රධාන වශයෙන්ම අපි සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත රටවල් කියන කාණ්ඩ දෙක ගත්තාම මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය ක්‍රියාත්මක වීමේ තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද?
සංවර්ධිත රටවල් ඇටියට ගත්තොත් ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ක්‍රියාත්මක වෙන්නේ වෙනස් වෙනස් මූණු වලින්. දැන් එංගලන්තයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනස් විදිහේ ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි ඔය ජර්මනිය හරි එහෙම නැත්නම් ජපානය වගේ රටවල් වල ගත්තොත් තියෙන්නේ. ඊළඟට ඇමරිකාව ඊට හාත්පසින්ම වෙනස් විදියක, ෆ්‍රාන්සිය තවත් විදියක, මොකද ජනාධිපතිවරයාට බලතල ටිකක් වැඩිපුර තියෙන විදි ක්‍රමයක් ඒ රටවල තියෙනවා. මූලික වශයෙන් ගත්තම මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් ගැන බැලුවදින් ඒගොල්ලන්ට සෑහෙන මේ අයිතිවාසිකම් ටිකක් ගොනු වෙලා තියෙනවා ඒගොල්ලන්ට තියෙන. නමුත් පහුගිය දශක කීපය අරගෙන බැලුවත් අර නියෝලිබරල් මේ ආර්ථික ක්‍රමය, ඒ කියන්නේ අර විවෘත ආර්ථික ක්‍රමයට වැඩිතනක් දීලා ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙච්ච නිසා ඔය මිනිසුන්ට තියෙන අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් හුඟක් දුරට මේ ටිකක් අඩු වෙන බවක් ඇති වෙලා තියෙනවා මේ වටහිර, එහෙම නැත්නම් දියුණු සංවර්ධිත රටවල පවා. මොකද ඒකට තව හේතුවක් තමයි ඔය ත්‍රස්තවාදයේ ඇතිවීම. ඉතින් ඒ මත දාගෙන මිනිසුන්ගේ සිවිල් අයිතිවාසිකම් වගේ දේවල් අඩු වෙන තත්ත්වයට ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා ඒ වගේ රටවල් වල. නමුත් සංවර්ධනය වෙමින් රටවල තියෙන ප්‍රශ්න ඊට වඩා ටිකක් වෙනස් ආකාරයි. ඒ රටවල තියෙන හුඟක්ම බලවත්ම ප්‍රශ්නේ තමයි මේ සංවර්ධිත රටවලට තියෙන ණය ප්‍රමාණයේ වැඩිකම. ඒ නිසා ඒගොල්ලන්ට ආර්ථික සංවර්ධනය සඳහා වෙන් කරන්න පුළුවන් ප්‍රතිපාදන හුඟක් දුරට අඩු වෙලා තියෙනවා. ඒ නිසා එක්තරා විදිහක සංවර්ධිත රටවල් කෙරෙහි බැඳී හිටින තත්වයක් බවට, මේ වෙනත්නම් ඒ රටවල් තුලින් යැපෙන තත්වයක් බවට පත් වෙලා තිනවා මේ සංවර්ධනය වෙමින් රවතින රටවල්. ඉතින් ඒ ඒ ඒ තත්වය හුඟක් දුරට මේ රටේ පරිපාලන ක්‍රමයට, එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීක අයිතිවාසිකම් වගේ දේවල් නැති වෙන්නත් හුඟක් දුරට බලපානවා. මොකද ඒ පත් වෙන මේ පක්ෂය, එහෙම නැත්නම් පක්ෂ රාශිය මොන වගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවද කියන එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ.
හොඳයි, ඒ අප සමගින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කළ සාකච්ඡාවට එකතුනේ නිව් ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරි ගමගේ. ඔබතුමාට බොහොම ස්තුතියි මේ කතාබහට SBS ගුවන්විදුලි සමගින් එක්ුණාට.